ගරු ආශ්‍රිත සිසුල අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 15යි. ඊට පෙර ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මූලාසනට පැමිණ ඇත.
ඇරු අරු හාෂ දිසික මැත්තුමා තුම එකත් මිනිති පහලාකුන් කලා දෙන.
ඇරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනේ වාසුදේව නානායක්කාර අපේ ගරු මන්ත්‍රතුමා යෝජනාවක් ගෙනවා අපිට බැරිද කියලා සීමා කරන්න තෙල් විකිනීම. ඒකන්නේ රැෂන් එක පොතක්වාගේ ක්‍රමයකට යන්න පුළුවන්ද කියලා. එවැනි ඉතිහාසයක් තිබුණා. අපිට පැට්‍රෝල් ඩීසල් විතරක් නෙමේ. හාල් ටික ගන්නත් එහෙම හාල් පොතක් තිබුණ කාලයක් අපිට මතකයි. මමත් චූටි දවස්වල සීබල් ඇවනිව එකේ සම්පකාරය පොලිමේ ඉඳලා තියෙන. නමුත් අද එවැනි තත්ත්වයක මිනිස්සුන්ට ජීවත්වෙන්න ඕන නැහැයි කියන පදනම යටතේ තමයි වෙළඳ පොළ ආර්ථිකයකට රටේ ජනතාව දිගින් දිගටම ඡන්දෙ දීලා තියෙන්නේ. ඔබතුමා හිටපු ආණ්ඩුවලත් කිසි දවසක මං හිතන්නේ නැහැ ඒ විදියට අද මෙච්චරයි හාල් ගන්න පුළුවන්, මෙච්චරයි සීනි ගන්න පුළුවන්, මෙච්චරයි පෙට්‍රෝල් ගන්න පුළුවන් කියලා සීමාවක් දැම්මේ. මොකද ඒක අද ලෝකේ උතුරු කොරියාවේ ඇරුණහම වෙන කිසිම රටක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමා දන්නවා ඔබතුමා ගොඩක් අගය කරපු වෙනසුවලාවේ දැන් අද වෙනකොට මදුරෝ ජනාධිපතිතුමා යටතේ මොකද්ද තියෙන තත්ත්වය කියලා. ඒ රටේ තියෙනවා ඕන තරම් තෙල් තියෙනවා. නමුත් ඒ රටේ මිනිස්සුන්ට ෂෙඩ් එකට ගිහිල්ලා කාර් එකට පෙට්‍රෝල් ගහන්න හැකියාවක් නැහැ. සම්පූර්ණයෙන්ම වෙනසුවෙලාවේ මුදල් ඒකකේ කඩා වැටිලා ඒ හයිපර් ඉන්ෆ්ලේෂන් 10,000 ගානට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට මේක පාලනය කරගන්න තව යම් ක්‍රමයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ තමයි මේ සූත්‍රය, මිල සූත්‍රය. මිල සූත්‍රය අපි පාවිච්චි කරන්නේ තෙල් මිල ඉහළ යනකොට ලෝකේ අමතක කරන්න එපා රුපියල් බිලියන 280ක් මං හිතන්නේ මම නිවැරදි නම් කණිතෙල් සංස්ථාවට ණය ගෙවන්න තියෙනවා. එහෙමනම් මේ මිල ලෝකේ වැඩි වෙනකොට ඔබතුමා කිව්වා නිවැරදි. යම් කිසි විදියකට සීමා විය යුතු නම් ඒ පරිභෝජනය අන්න වෙළඳ පොළ ආර්ථිකයක් තුළ අපිට කළ හැකි දේ තමයි ඒ මිල සූත්‍රය පවත්වා ගැනීම. ඒ අවස්ථාවේදී අනවශ්‍ය ලෙස මේ ඉන්ධන භාවිතාව අඩු වෙනවා. හරි, ඒක වෙළඳ පොළ හරහාම අපිට කර හැකි දෙයක්. එහෙම හරි, ඔබ කියන කතාව මම 100%ක් එකඟයි. ඒ තමයි සල්ලි කාර්යෙන්ට අපි අඩුවට දිය යුතුද, සල්ලි අඩු කට්ටියට අඩුවට දිය යුතුද කියලා. මං හිතන්නේ අපි දේශපාලන පක්ෂපාත ભેදයකින් තොරව ඔන්න ඔය වැදගත්ම කතාවට, වැදගත්ම ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕනේ. අපි හැමෝටම බෙන්ස් කාර් එක යන පුද්ගලයාටත්, ත්‍රී වීලර් එක යන පුද්ගලයාටත් එක මිලට තෙල් විකුණිය යුතුද? අපි බෙන්ස් කාර් එක යන පුද්ගලයාටත්, බස් එක යන දරුවටත් එක මිලට අධ්‍යාපනය දිය යුතුද? මෙවැනි සමාජීය ප්‍රශ්න අපි විසඳුවේ නැත්නම් අපිට අපහසු වෙනවා මොන පක්ෂය මේ රට ආණ්ඩු කරත් ඉදිරියට අරගෙන යන්න. ඉතින් ඒ නිසා මම ඔබතුමත් එක විදියකට එකඟ වෙන ගමන්, ඒ කියන්නේ යම් කිසි පාලනයක් විය යුතුයි කියලා, ඒ එකඟ වීම මම සමාජ ආර්ථික වෙළඳපොළ ව්‍යුහයක් තුළ විය යුතුයි කියන මතය දරනවා. දැන් අනිත් එක තමයි දැන් මහ බැංකුවෙන් LC අරිනකොට 100%ක් මාජින් එකක් අවශ්‍යයි කියලා දාලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ වෙළඳපොළ ව්‍යුහය තුළ ඒ ගලාගෙන යෑම, ඩොලර් ගලාගෙන යෑම අවම කිරීම සඳහා. දැන් බලන්න ගරු මන්ත්‍රීතුමනි, අපි පිළිගන්න ඕනේ මේක ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් මේ ලෝකෙම මේ දවස්වල තියෙන. ඇමරිකාවේ ඩොලරය ශක්තිමත් වීම හරහා ලෝකයේ බොහෝ සංවර්ධනය වෙන රටවල් ඉමර්ජින් මාකට්ස් වලින් ඔවුන් ඔබ කිව්වාසේම ඔවුන්ගේ බැඳුම් කරවල තියෙන මුදල් නැවතත් ඇමරිකාවට අරගෙන යනවා. ඒවා කොටස් වලඳ පොළවල් වලනොත් ලෝකයේ බොහෝ රටවල් වල නැවතත් ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. මොකද ඇමරිකාවේ ඩොලරේ ශක්තිමත් වීම සිද්ධ වෙන්නේ ඔවුන්ගේ පොලි අනුපාතය, ඔබ කිව්වා වාගේ පොලි අනුපාතය වැඩිවීම සමග. එතකොට ඒ පොලි අනුපාතය වැඩි වෙනකොට ඒ ඩොලර් නැවතත් ඇමරිකාවට ගලාගෙන යනවා. එහෙමනම් අපිට කරන්න පුළුවන් මොකද්ද? ඔව්, අපි ඒ විවේචනය බාර ගන්නවා. ඔව්, අපිට අපහසු වෙලා තියෙනවා. මේ රුපියලේ අගය ජනතාවට අවශ්‍ය වෙන තැන රඳා පවත්ව ගන්න. මම ඒක පිළිගන්නවා. සත්භාවයෙන් පිළිගන්නවා. හරි. නමුත් අපි කතා කරලා කෑකෝ ගහලා මඩ ගහලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභාපතිතුමනි මේ අද තියෙන්නේ. අපි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. අපිට පුළුවන්ද ලංකාවට හැකියාවක් තියනවද මේ අපේ සංචිත මුදා හැරලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න? ඒ හැකියාව නැහැ ගරු සභාපතිතුමනි. ඒක අපිට ලැජ්ජාසහගත දෙයක්. මේ රට, මම කියන්නේ මේ අද කරන පාලනය, අද තියෙන රජය ගැන නෙමෙයි. මම කියන්නේ කාලයක් තිස්සේ අපිට බැරි වෙලා තියෙනවා එවැනි සංචිත ප්‍රමාණයක් හදාගන්න. හැබැයි ඉන්දියාව වගේ රටක් ගන්න. ඉන්දියාව වගේ රටක් ගන්න. ඉන්දියාව මේ ගිය මාසය තුල ඔවුන් සංචිත ඩොලර් බිලියන මං හිතන්නේ 40ක් විතර මුදා හැරියා. නමුත් ඉන්දියාව තමයි වැඩිම විදියට ඔවුන්ගේ අවප්‍රමාණයක් දැක්කේ. 100ට ඊයේ වෙනකොට 112කින් ඉන්දියානු රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා 2018 ජනවාරි මාසයේ ඉඳලා. හැබැයි අපි තුර්කිය, වෙනසුවෙලාව, ආජන්ටිනා වගේ රටවල් සංසන්දනය කරේ නැති වුණත් මේ කලාපේ ෆිලිපීනෝ පේසෝ 107 හමාරකින්, ඊළඟට ඉන්ඩොනීෂියන් රුපියල 109 හමාරකින්, ඊළඟට මේ චයිනීස් රෙමින්බි එක පවා 105කින්, අපි කතා කරන සංවර්ධිත රටක් වෙච්ච ඔස්ට්‍රේලියාව පවා 107 හමාරකින් අප්‍රමාණ වෙලා තියෙනවා. දැන් මම වැදගත් කතාවක් කියන්න කැමති ගරු වාසුදේව මන්ත්‍රීතුමනි. දැන් කොහොමද මේ රටවල් සංචිත මුදා හැරීමෙන් තොරව මේ අවප්‍රමාණ වීම වලක්ව ගන්න යම් කිසි විදියකට?
ජනගහනයෙන් අපි සීමා කර ගැනීම,
ඒක
කන්නාසේලා සීමා කිරීමේ ප්‍රතිපත්තිය විදගන්න.
ඒක එක අපිට සීමා කරන්න පුළුවන් වෙළඳ පොළ තුළ. හරි, ඒක තමයි එල්සී මාජින් වැඩි කරලා දීන්. ඒක තමයි ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළෑමට සාපේක්ෂව ඒ ඉල්ලුම යම් කිසි විදිහකට පාලනය කරගන්න තෙල් මිල යම් කිසි ප්‍රමාණයකට වැඩි. එහෙම තමයි ලෝකයේ මේක පාලනය කරන්න. හැබැයි මූලික දේ තමයි පොලි අනුපාතය වැඩි වෙන්න ඕනේ. දැන් බලන්න ඉන්දුනීසියාවේ පොලි අනුපාතය දෙපාරක් මේ ඊය පෙරේදා වැඩි කරලා තියෙනවා. ඉන්දියාවේ පොලි අනුපාතය දෙපාරක් වැඩි කරලා තියෙනවා. තුර්කියේ, ෆිලිපීනේ, මේ සියලුම රටවල් වල. දැන් අපේ පොලි අනුපාතය ගත්තහම මම සංසන්දනය කරලා බැලුවා. අපි කියනවා මේ ස්ටෑන්ඩින් ලෙන්ඩින් රේට් ඇන් ස්ටෑන්ඩින් ඩිපොසිට් රේට් කියන එක. ඒක තමයි ප්‍රතිපත්ති අනුපාතය. දැනට තියෙන 7.25 ඩිපොසිට් රේට් එක, 8.5 ලෙන්ඩින් රේට් එක. ඒක අපි සංසන්දනය කරලා බැලුවොතින් කාලයක් තිස්සේ 2000 ඉඳලා මම බැලුවා. දැනට තියෙන්නේ බොහොම අඩු තැනක. ඒතකොට මම විශ්වාස කරනවා මම මහබැංකුවෙනුත් මේ ප්‍රශ්නේ ඊයේ තැහැව්වා. හරි, අපිට හැකියාවක් තියනවද යම්කිසි විදියකට කෙටි කාලීනව මේ පොලි අනුපාතය ඉහළ දැමීම හරහා ඔබ කියන්නා වූ මේ ගලාගෙන එළියට යෑම අඩු කර ගැනීමට අවස්ථාවක් සලසා දෙන්න. මම ඒක තාර්කිකව ඉදිරිපත් කරනවා. මොකද අපිට හැමදාටම මේක කරන්න නෙමෙයි, ටික කාලයකට හෝ අපිට පුළුවන් වෙයිද ඒ හරහා අර එළියට ගලාගෙන යන ප්‍රමාණය අවම කරගන්න. මොකද මේ කතාව වැදගත් වෙන්නේ ඔබ කිව්වා වගේම ගවර්මන්ට් සෙකියුරිටීස් වලින් පිටරට ආයෝජකයෝ ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය මේ අවුරුද්දේ දැන් වෙනකොට ඩොලර් මිලියන 400ක විතර ප්‍රමාණයක් එළියට ගිහිල්ලා තියෙනවා. ඒක සාපේක්ෂ වෙන්නේ ගිය 2017 ඩොලර් 450ක විතර ප්‍රමාණයක් ඇතුළට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මෙතන තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි අපි අමතක කරන්න නරකයි අපිට එන අවුරුද්දේ ඩොලර් බිලියන 4 ඇමරිකන් ඩොලර් ණය වාරිකයි පොලී ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 4 අපිට සාමාන්‍ය වශයෙන් මේ රටේ පුරුදු වෙලා තියෙන ආර්ථිකයට හැකියාවක් උහුල ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය වශයෙන් ඩොලර් බිලියන 2.5ක වගේ ප්‍රමාණයක්. ඒ වගේ ප්‍රමාණයක් තමයි අපි දිගටම ගෙවාගෙන ආවේ. නමුත් එන අවුරුද්දේ මේ ගෙවන්න තියෙන්නේ ඔබතුමන්ලාගේ මේ රාජ්‍ය කාලය තුර ලබාගත්තා වූ ඉහළ පොලියක් තියෙන ඒ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් බුලට් පේමන්ට්ස් එක පාරට එනවා. හරි, ඒ එක පාරට එන බුලට් පේමන්ට්
එක ඒකෙන් ආපු පොඩි බර ඒකත් එකතු කර.
ඔව්, එතකොට එදා දැන් මට මං අහගෙනයි බන්දුල ඇමතුමා කියනවා දලදේශයේ නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර අඩු වුණා කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම එතන එතුමාට නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ණය අඩු ප්‍රතිශතයක් හැටියට අඩු වුණාට අපි කල්පනා කරන්න ඕනේ කොයි ජාතිය ණයද මේ ගන්නෙ, කොම්පොසිෂන් එක මොකද්ද. 2008 තමයි ඉස්සෙල්ලාම ඉන්ටර්නැෂනල් සවරින් බොන් ගත්තේ. එච්චර කාල වෙනකන් අපේ ණය තිබුණේ අවුරුදු 25යි 30යි 40යි 50යි. ඔබතුමාගේ පියා මහවැලිය එහෙම හදන කාලේ ඒ ණය වලට අපි ණය ගත්තේ 100.1යි 100.25යි වගේ පොලියට. අපි ජපානයේ මේ දවස්වල කැලණි පාලම අලුතෙන් හැදෙනවා, කාටත් ඒක පේනවා. ඒක අරගෙන තියෙන 100.01 පොලියට. නමුත් ඔය ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් අපි අරගෙන තියෙන්නේ 108ට 108.5ට 109ට ගත්තේ වුවත් තියෙනවා. අත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමා 109.8ට ගත්ත ඩොලර් මිලියන 50කුත් තියෙනවා. එතකොට අපිට මේවා එක පාරට ගෙවන්න වෙනවා. පොඩ්ඩ පොඩ්ඩ අවුරුදු 30-40 ගෙවන්න නෙමෙයි. එහෙමනම් අපි රෙස්පොන්සිබල් රජයක් හැටියට, වගකිය යුතු රජයක් හැටියට අපිට හැකියාවක් නැහැ ගරු මන්ත්‍රීතුමනි මේ අපේ තියෙන සංචිත ඩොලර් බිලියන 8.9 මුදාහරින්න. අපිට මුදාහරින්න පුළුවන්. බැරි කමක් නැහැ. ඒ ඩොලර් ටික තියෙනවා. ඒ ඩොලර් ටික මුදාහරින්න පුළුවන්. මුදාහරලා අපිට කියන්න පුළුවන් ඔන්න අපි රුපියල යම්කිසි ස්ථාවර භාගයක තියාගන්නවා කියලා. මට හොඳට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මුදල් ඇමති හැටියට අයවැය මේ යෝජනාව මේ කියෙව්වා. කියවනකොට එක පාට මගදි කිව්වා දැන් ඉඳලා රුපියල 100.2 අව ප්‍රමාණය කරනවා කියලා. කිසිම දවසක මුදල් ඇමතිවරයෙක් එහෙම දෙයක් කියලා නැහැ. නමුත් ඒක ඒ විදිහට සිද්ධ වුණා 2011 නොවැම්බර් මාසේ. මොකද ඒකට හේතුව තමයි එවකට මහබැංකුව ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්තිය තමයි අපිට 109ට මේ රුපියල සදාකාලිකව තියාගන්න පුළුවන් කියලා. ඒ කරන්න ගිහිල්ලා මම ඔබතුමාට මේ දත්ත ටික දෙන්නම්. 2011 ඩොලර් මිලියන 2840ක් සහ 2012 මුල මාස දෙකේ ඩොලර් මිලියන 1166ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 4000ක් විතර, ඩොලර් බිලියන 4ක් විතර අපිට සංචිත තිබිච්චේ වයින් භාගයකට සහ පොඩ්ඩක් වැඩි වෙන ප්‍රමාණයට අපි මුදාහැරියා. අපි මුදාහැරලා අවසානයේදී මොකද වුනේ? 113කින් රුපියල අව ප්‍රමාණ වුණා. මේ ඔබතුමාලගේ රජයේ කාලේ. ඉතින් මම උත්සාහ කරන්නේ ඔබතුමාට සත්භාවයෙන් කියන්න ඒ අවසානයේදී මොකද වුනේ? අපිට තිබිච්ච සංචිතත් නැති වුණා, රුපියලත් 113කින් අව ප්‍රමාණ වුණා. එහෙමනම් අපි වගකිය යුතු රජයක් හැටියට ජනතාවට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව්, අපිට අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය අපි විසින්ම නිර්මාණය කරපු
කරු නියෝජ්‍යමත්වා ඔබතුමා තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
සමාව වෙන.
You have 2 minutes more.
අර මට පහක් දෙන්න. right? අපි විසින්ම නිර්මාණය කරපු ගැටලුවක් නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ ඔබතුමා කිව්වා හරි. අපිට ආනයනය කරන්න ඕනේ ආනයනය කරන එක සීමා කරන්න වෙළඳ පොළ හරහා යම් කිසි ක්‍රමවේද අපි දාලා තියෙනවා. නමුත් අපනායනයේ මදිකම තමයි ඔබතුමා කිව්වේ. ඔබතුමාට අමතක වුණා දෙයක් කියන්න, ඔබතුමා කිව්වේ බහන් අපනායනය විතරයි. නමුත් දැන් වෙනකොට සේවා අපනායනයේ ශීඝ්‍රයෙන් ඉස්සරහට යනවා. IT සේවාව, ලොජිස්ටික් සේවාව, පෝට් සේවාව යනාදී සේවා හරහා සංචාරක සේවාව හරහා අපිට සෑහෙන මුදල් ප්‍රමාණයක් එනවා. එතකොට අපි අපනායනය බලන්නේ බාණ්ඩ හා සේවා. එහෙම බැලුවොත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඇමරිකන් ඩොලර් බිලියන 18ක විතර ප්‍රමාණයක් අපනායනය කරන්න බාණ්ඩ හා සේවා. එතකොට අර 11 කියන ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. නමුත් ගැටලුව මෙන්න මේකයි ගරු මන්ත්‍රීතුමනි. 2000 අපේ දළ දේශයට සාපේක්ෂව අපි ට්‍රේඩ් වෙළඳාම, ජාත්‍යන්තර වෙළඳාම 88%. 88%. නමුත් 2017 වෙනකොට මේක 53%ට අඩු වෙලා තියෙනවා. අපි 2000 අපේ දළ දේශය නිෂ්පාදනයෙන් ගරු මන්ත්‍රීතුමා 35%ක් අපනයනය කරා. නමුත් මේ ආණ්ඩුව මාරු වෙනකොට ඒක 112%ට අඩු වෙලා තිබුණා. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ අපි රටක් හැටියට දියුණු වෙනකොට ආනායනය කරනවා. ඒ ආනායනය කරාට කමක් නැහැ. ආනායනය කරන්න ඒවට ගෙවන්න අපිට අපනායනය කරලා ඒ ඩොර ලබා ගන්න ඕනේ. එහෙමනම් අපි වියට්නාම ගැන කතා කරනවා. එදා අගමැතිතුමා කිව්වා ඊයේ අපි සාකච්ඡාවක ඉන්නකොට වියට්නාමේ මං හිතන්නේ ඇමති කෙනෙක් ආපු අවස්ථාවක ඔහු අගමැති වෙලා ඉන්න කාලේ 2001 විතර කිව්වා කියලා ඔවුන්ගේ අපනායන තිබ්බොත් රෙදිපිලිවල ඩොලර් බිලියන 2ක විතර ප්‍රමාණයක්, අපෙත් තිබුණ ඩොලර් බිලියන 2ක විතර ප්‍රමාණයක් කියලා. අද අපේ රෙදිපිලි අපනායන ඩොලර් බිලියන 5ට විතර කියලා තියෙනවා. සමස්ත බහණ්ඩ අපනායනය ඩොලර් බිලියන 11ට විතර කියලා තියෙනවා. බහණ්ඩ හා සේවා අපනායන ඩොලර් බිලියන 17ක් විතර වෙනවා. නමුත් වියට්නාමයේ අද වෙනකොට කීයද? ඩොලර් බිලියන 260යි. ඔවුන්ගේ දළ දේශය නිෂ්පාදනයට සාපේක්ෂව අපනායන අපිට ලැජ්ජාසහගත වෙන්න ඕනේ මේක කියන්න. 100% ඉක්මවලා තියෙනවා. 100% ඉක්මවලා තියෙනවා. ඒ කියන්නේ සීග්‍රේන් ඔවුන්ගේ ආනායනයට සාපේක්ෂව ඒවට ගෙවන්න අපනායන වැඩි වෙලා තියෙනවා. අපි 35% ඉඳලා 11-12% වැටිලා දැන් යන්තම් හරෝලා GSP එක හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා සෑහෙන වර්ධනයක් පෙන්වන්න යුරෝපීය කලාපයට 13%ට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බැනගෙන වැඩක් නැහැ. අපි නම් කියාගෙන වැඩක් නැහැ. අපි මඩ ගහගෙන වැඩක් නැහැ. අපි රජයක් හැටියට, පාර්ලිමේන්තුවක් හැටියට මේ රටේ ජනතාව වෙනුවෙන් පත් වෙලා තියෙන නියෝජිතව හැටියට තීරණයක් ගන්න ඕනේ. අපිට අපනයනය වර්ධනය කරගන්න බැරි නම් අපේ රට අගාධයකට යනවා කියන එක. ඒක එතන ඒක තමයි දීර්ඝකාලීනව මේ ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ. යස් තාරක.
රු තාරක බාසුරි මැතිතුමා.
එමෙතුමා පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමා දැන් වියට්නාමය ගැන කිව්වා. හැබැයි දැන් වියට්නාමයේ ඒකපුද්ගලික ආදායම ලංකාවට වඩා අඩුයි. එතකොට අපි ඩොලර් බිලියන ගාණක් ඉම්පෝට් එක්ස්පෝට් කරලා අපේ ඒකපුද්ගලික ආදායම වැඩි වෙන්නේ නැත්නම් ඒකත් තේරුමක් නැහැ. අනික මට දැනගන්න ඕනේ එමෙතුමා දැන් මේ අපේ රීජනල් කරන්සිස් දිහා බැලුවත් එහෙම අවුරුදු 5ක වගේ කාලයක් දිහා බැලුවත් එහෙම අපේ රුපියල අනික රටවල් දිහා සංසන්දනය කරොත් එහෙම ඒත් අඩු වෙලා තියෙනවා. බාට් එකකටත් අඩු වෙලා තියෙනවා, රිග්නට් එකකටත් අඩු වෙලා තියෙනවා, ඉන්දියන් රුපියකටත් අඩු වෙලා තියෙනවා. සියලටම අඩු වෙලා තියෙනවා. මේ ඩොලර් එක
නෙවෙයි. ඔබතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි. මම දෙවනි ප්‍රශ්නේට ඉස්සලා පිළිතුරු දෙන්නම්. මම මේක හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලනවා. මං ගාව එතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මේ බාට් එකම සම්බන්ධයෙන්. මම මේක හැන්සාඩ් එකේ දාන්න කියලා ඉල්ලනවා. හැන්සාඩ් එකේ කතාවත් එක්ක දාන්න කියලා ඉල්ලනවා. මෙතන තියෙනවා ඉන්දියන් රුපියලත් එක්ක 2000 ඉඳලා අද වෙනකම් අත වශයෙන්ම ඒ අවප්‍රමාණ වීම සමාන 2000 ඉඳලා. ඊළඟට තියෙනවා පකිස්තාන රුපියල. ඒ අවප්‍රමාණ වීම පකිස්තානයේ අපිට වඩා වැඩිපුර වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා බංගලාදේශය. බංගලාදේශයේ යම් කිසි ප්‍රමාණයකට අවප්‍රමාණ වෙලා තියෙනවා 2000 ඉඳලා 2010 වෙනකම්. ඔවුන්ගේ රුපියල්ට වඩා, ඔවුන්ගේ මුදල් ඒකකයට වඩා අපේ යන්තම් අවප්‍රමාණ වෙලා. දැන් මේ තියෙනවා මැලේසියාව. මැලේසියාවෙත් එහෙමම වෙලා තියෙනවා. ඔබ කිව්වට අවප්‍රමාණ වෙලා තියෙන්නේ ලංකාව විතරයි කියලා එහෙම නෙමෙයි. දැන් බලන්න වියට්නාමේ ඔබතුමා කතා කරේ. දැන් බලන්න වියට්නාමේ කොහොමද කියලා ඔවුන්ගේ මූල්‍ය ඒකකයේ අගය ස්ථාවරව තියාගෙන ඉන්නේ. දැන් ඔබතුමා දන්නවද වියට්නාමේ තියෙනවා ට්‍රේඩ් සර්ප්ලස් එක. මේ රටේ මේ ලෝකේ මේ කලාපයේ තියෙන සියලුම රටවල් ඔවුන් දෙලක් ඇමරිකන් ඩොලර් බිලියන 260ක් අපනයනය කරනවා. නමුත් ඇමරිකන් ඩොලර් බිලියන 200 ගාණක් ආනයනය කරනවා. නමුත් එතකොට ඔවුන්ගේ අවසානයේදී ට්‍රේඩ් සර්ප්ලස් එකක් තියෙනවා.
එතකොට ඉතින්
ඒ නිසා වියට්නාමේ මේ දැන් වෙලා නැහැ පස්සේ කරන්න, මගේ විනාඩියයි තියෙන්නේ. වියට්නාමේ අපේ පුද්ගල අපේ තරම් ආදායමක් නැහැ එක අපි පිළිගන්නවා. හරි, අපේ ඒක පුද්ගල ආදායම සෑහෙන ඉහළ ගිහිලා තියෙනවා. අද වෙනකොට නොමිනල් පර්කැපිට ඉන්කම් එක ජීඩීපී පර්කැපිට අපි ඩොලර් 4000ක් විතර වෙනවා. නමුත් පර්චසින් පව පැරිටි අරගෙන බැලුවහම කොළඹ ප්‍රදේශයේ පර්කැපිට එක පර්චසින් පව පැරිටියකට ඇජස් කරාම ඇමරිකන් ඩොලර් 14,000-15,000ක් විතර වෙනවා. හරි, එතකොට ඒ පර්චසින් පව පැරිටිකත් එක අපි ඉහළ ගිහිලද. මෙතන තියෙන්නේ අපේ ජීවන මේ යන වර්ධන වේගය, යම්කිසි වේගයකට මේ ආර්ථිකය වර්ධනය වෙනවා. ඒක රඳාපවත්ව ගන්න, තවදුරටත් ඉහළ ගෙනියන්න අපේ අපනයනය වැඩි විය යුතුයි කියන එක. ඒ නිසා මගේ කාල වෙලා ඉවරයි. මේ බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට කරු සරුණපවන් කරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 15ක් තියෙනවා.
Honorable presiding member, at present, both the President and the Prime Minister have started developing the North and the East. They have special committees in connection with that, and the work has already commenced, and we attended the President's meeting. We are very happy that they took up a few industries such as Perandan Chemicals Industry, Elephant Pass Saltern, and also they spoke about the cement factory, but cement factory going to be converted as industrial zone. Of course, if these starters function, we will have economic development and employment creation. But it's very sad to say we are 30 years behind from the other provinces. In addition, 2009, the war ended, but none of the politicians or the government has considered up to now that war-torn area be developed. This is a sad story. But anyhow, now the President and the Prime Minister has started. I presume that we will reach a target and our provinces will become more or less equal to the other provinces. The backbone of this economic development is the Pradeshya Sabhas. We have got 34 Pradeshya Sabhas. Unfortunately, the Pradeshya Sabhas are not in a position to function full-fledgedly because lack of equipment. I'm going to give the details in Tamil. Vadamahanam, kadana moondru thasaptha kala por nadavadikkayin pin. மீள்கட்டி எழுப்பப்படுகின்றன. இதன் மூலம் வடக்கில் உள்ள 34 உள்ளூராட்சி சபைகள் தற்போது படிப்படியாக மீளெழுச்சி பெறுகின்றன. எனினும் மத்திய அரசும் உலக வங்கியும் இணைந்த வகையில் தேசிய கருத்திட்டம் ஒன்றினை முன்மொழிந்த வகையில் நெல்சிப் என்ற புறநகும திட்டத்தின் ஊடாக வடக்கில் உள்ள 34 உள்ளூராட்சி சபைகளுக்கும் தலா 100 முதல் 110 மில்லியன் ரூபாய் வரை நிதி கிடைக்கப்பெற்று 5 முதல் 10 வரையான வீதிகள் சந்தைகள் சில அபிவிருத்தி கண்டன. எனினும் ஒவ்வொரு உள்ளூராட்சி சபைகளும் எதிர்பார்த்த அபிவிருத்திக்காக இதுவரை அடையாளப்படாமல் உள்ள வடக்கில் உள்ளன. வடக்கில் ஒவ்வொரு உள்ளூராட்சி சபைகளும் 350 முதல் 600 வரையான வீதிகளை தன்னகத்தே கொண்டுள்ளதுடன் இதில் 65% வீதிகள் இதுவரை செப்பனிடப்படாத நிலையில் உள்ளன. இதில் நல்லூர், சுன்னாகம் மற்றும் யாழ் மாநகர சபை போன்ற வளர்ச்சியடைந்த சபைகளை விட ஏனைய வடக்கில் உள்ள 31 சபைகளும் பெரிய அளவிலான வருமானமின்றி நலிவுற்ற சபைகளாகவே உள்ளன. இன்று வடக்கில் உள்ள உள்ளூராட்சி சபைகளின் பெரும்பாலான சபைகள் திண்மக்கழிவு முகாமைத்துவ பரிகரிப்பு சேத்திட்டத்திற்கு ஏற்ற பொறிமுறை தொகுதிகள் பெற்றுக்கொள்ள முடியாத சூழலும் அதற்கான ஆளணிகள் குறிப்பாக பொது சுகாதார பரிசோதகர்கள், சுகாதார மேற்பார்வையாளர்கள், சுகாதார தொழிலாளர்கள், காவலாளிகள், களஞ்சிய காப்பாளர்கள் என திண்மக்கழிவு பரிகரிப்பு செயற்திட்டத்துக்கு ஒவ்வொரு பிரதேச சபைகள், நகர சபைகள், மாநகர சபைகளுக்கு பிரத்தியேகமான ஆளணிகள் அங்கீகரித்து வழங்கப்பட வேண்டும். இத்தேவைப்பாடுகள் முகாமைத்துவ சேவைகள் திணைக்களத்தினால் முன்னெடுக்கப்பட வேண்டியுள்ளது. இதற்கான அனுமதியை திரைச்சேரி செயலாளர் வழங்கி உதவினால் மட்டுமே எதிர்காலத்தில் வடக்கில் உள்ளூராட்சி சபைகளின் திண்மக்கழிவு முகாமைத்துவம் சிறந்த வலுப்பெறும் திட்டமிடுவதுடன், சிறந்த சுகாதார சூழல் பேணப்படுவதுடன், உக்கும் கழிவுகள் பசலையாவதுடன், ஏனைய பிளாஸ்டிக், தகரம், கண்ணாடி போன்ற கழிவுகள் மீள் பயன்பாட்டுக்கு உள்ளடக்கப்படும் ஏதுநிலை உருவாகும். இதனைவிட கடந்த 1/1/2013 முகாமைத்துவ சேவைகள் திணைக்களத்தினால் வடக்கில் அனுமதிக்கப்பட்ட ஆளணி என்பது உள்ளூராட்சி சபைகளை மீள கொண்டு செல்ல முடியாத நிலை காணப்படுகிறது. தற்போது வடக்கில் வடமாகாண பிரதம செயலாளர், வடமாகாண சபைகளின் தவிசாளர்கள், உள்ளூராட்சி ஆணையாளர்கள் இணைந்த வகையில் புதிய ஆளணி அங்கீகாரத்துக்கான நடவடிக்கைகள் பூர்த்தி செய்துள்ளனர். எனினும் மேற்படி ஆளணி அங்கீகாரத்துக்கான அனுமதிகள் தடைப்பட்டு இடைநடுவில் நிற்பது வருத்தமளிக்கிறது. எனவே பொருத்தமான நடவடிக்கையை வழிவிட்டு கொடுத்து வடக்கின் சபைகளை மீள கட்டியெழுப்ப உதவ வேண்டும். இதனைவிட உள்ளூராட்சி சபைகளின் தரம் உயர்த்தல் தொடர்பாக வடக்கின் யாழ் மாவட்டத்தில் கடந்த 13/9/2009 முன்னாள் மறைந்த யாழ் மாவட்ட அரசாங்க அதிபர் உயர் திரு கணேஷ் அவர்களது காலத்தில் இடம்பெற்ற மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் பிரதேச சபைகள் சிலவற்றை நகரசபைகளாக தரம் உயர்த்துவது தொடர்பில் தீர்மானம் நிறைவேற்றப்பட்டது. இதில் நல்லூர் பிரதேச சபை, மானிப்பாய் பிரதேச சபை, சுன்னாகம் பிரதேச சபை, சுழிபுரம் பிரதேச சபை, கரவெட்டி பிரதேச சபை உள்ளிட்ட பிரதேச சபைகளை நகர சபைகளாக தரம் உயர்த்துவது தொடர்பில் தீர்மானம் நிறைவேறியது. எனினும் கடந்த 9 ஆண்டுகள் கழிந்த நிலையிலும் வடக்கில் எந்த ஒரு வளர்ச்சியடைந்த பிரதேச சபைகளும் நகரசபைகளாக தரம் உயர்த்தப்படவில்லை. இதற்கான நடவடிக்கைகளை சம்பந்தப்பட்ட வடமாகாண உள்ளூராட்சி அமைச்சோ அன்றி மாகாண சபைகள் உள்ளூராட்சியின் மத்திய அமைச்சோ இதுவரை உரிய நடவடிக்கை எடுக்கவில்லை. எனவே இந்த உயரிய சபையில் எதிர்காலத்தில் வடக்கில் உள்ள வளர்ச்சி அபிவிருத்தி அடைந்த உள்ளூராட்சி சபைகளை அவற்றின் வருமானம், சனத்தொகை மற்றும் தகுதி வழிகளை முறையாக ஆய்வு செய்து பிரதேச சபைகளில் ஒரு பகுதியை நகரசபையாக தரம் உயர்த்துகின்ற அதே வேளை மற்றைய பிரதேசத்தை பிரதேச சபையாக தரம் உயர்த்தும் நடவடிக்கையை முன்னெடுக்க வேண்டும். மேலும் கடந்த காலங்களில் உள்ளூராட்சி மன்றங்களின் செயலாளர்களாக, அதாவது பிரதேச சபை, நகரசபை செயலாளர்களாக இலங்கை நிர்வாக சேவை தரத்தின் 3ஆம் வகுப்பு ஆளணியினர் கடமை புரிந்தனர். தற்போது முகாமைத்துவ உதவியாளர் சேவையில் உள்ளவர்களே உள்ளூராட்சி மன்றங்களின் செயலாளர்களாக உள்ளனர். இதனை உள்ளூராட்சி மறுசீரமைப்பு கொள்கையின் கீழ் இதனை வலுவடைய செய்ய வேண்டுமாயின் மீளவும் இலங்கை நிர்வாக சேவை தரத்தில் உள்ளவர்களை நியமனம் செய்ய வேண்டும். இல்லாவிடில் பட்டதாரி தரத்துடன் பட்டப்பின் கல்வி தகமைகளை உடைய பிரத்யேகமான ஆளணியினராக வடக்கு உள்ளூராட்சி சபைகளில் கடமையாற்றும் உள்ளூராட்சி அலுவலர்களை அல்லது உள்ளூராட்சி உதவியாளர்களை செயலாளர்களாக நியமிப்பதற்கான நடவடிக்கை எடுத்தால் மட்டுமே உண்மையான வளர்ச்சி அபிவிருத்தியை வடக்கில் உள்ள பிரதேச சபைகள், நகரசபைகள் எய்தும் என்பது எனது ஆய்வின் மூலமான முடிவும் வடக்கு மாகாண உள்ளூராட்சி அமைச்சின் முடிவும் இதுவாகும். இதனை விட வடக்கில் 10/2/2018 உள்ளூராட்சி தேர்தல் முடிவிட்டு 6 மாதங்கள் முடிவிட்ட நிலையில் சபையின் தவிசாளர் மக்களுக்கு முழுப்பணியாற்றுவதற்கு தேவையான வாகனமின்றி உள்ளமை பெரும் வருத்தத்துக்குரிய விடயமாகும். வடக்கில் இன்று தவிசாளர்கள் மக்கள் முன் சேவையாற்றுவதற்கான வாகனங்கள் வழங்கப்படாமை உள்ளூராட்சி மறுசீரமைப்பு கொள்கை வலுவிழந்துள்ளமையை சுட்டிக்காட்டுகின்றது. இதனை விட வடக்கில் 34 உள்ளூராட்சி சபைகள் உள்ள போதும் அங்குள்ள சபைகள் மக்களுக்கான குடிதண்ணீர் வழங்குவதற்கு போதுமான நீர் மூலாதார வளங்கள் இன்மை பெரும் குறையாகும். இதனாலேயே யாழ் கிளிநொச்சி குடிதண்ணீர் திட்டம், மருதங்கேணி கடல் நீரை சுத்திகரித்து குழாய் மூலம் வழங்கப்படும் இரு திட்டங்களும் முன்னெடுக்கப்பட்டு நிறைவேறாத தன்மை காணப்படுகிறது. இதற்கு மாற்றீடாக கிடைக்கின்ற நீர் மூலாதாரங்களை கொண்டு குடிதண்ணீரை வழங்குவதற்கு வடக்கில் உள்ள 34 உள்ளூராட்சி சபைகளில் சில பிரதேச சபைகள் விலக்கி ஏனைய 23 பிரதேச சபைகளுக்கு டிராக்டர், பவுசர், லாரி பவுசர் வாகனங்கள் ஒவ்வொன்றும் 8000 லிட்டர் கொள்ளளவுடையதாக வழங்கப்பட வேண்டும். இதனை திண்மக்கழிவு முகாமைத்துவம் குப்பகையேற்றும் திட்டத்தை முன்னெடுத்து டெங்கு வற்ற பிரதேசங்களை முன்னெடுப்பதற்காக பெட்டியுடன் கூடிய டிராக்டர்கள், கம்ப்யூட்டர்கள், மலக்கழிவுகளை உறிஞ்சும் பவுசர்கள், அதனை சுத்திகரிக்கும் இயந்திரங்கள் என்பன முதற்கட்டமாக வழங்கப்படுதல் வேண்டும் என்பதனை உயரிய சபையில் சுட்டிக்காட்ட விரும்புகின்றேன். மேலும் ஆலணிகள் உள்ள சபைகள் வீதி மீள் புனரமைப்பில் ஈடுபட வேண்டுமாயின் அதற்கான மோட்டார் மிஷின், டிராக்டர் என்பன ஆய்வு செய்து வழங்கப்படல் வேண்டும். இவ்வாறான உள்ளூராட்சி சபைகள் வலுவுள்ளதாக மாற்றம் பெற வாகனங்கள், சுத்திகரிப்பு இயந்திரங்கள், பொறித்தொகுதிகள் என்பன முக்கியமானதாகும். மேலும் இன்று வடக்கில் கட்டாக்காளி நாய்களின் பெருக்கம் என்பது வகை தொகையின்றி அதிகரித்துள்ளது. தினமும் வடக்கில் அரசினர் வைத்தியசாலையில் பலர் விசர்நாய்க்கடிக்கு இலக்காகி வருகின்றனர். சில நாய்க்கடியினால் இறந்தும் வருகின்றனர். இவற்றை நாம் புள்ளி விவர ரீதியாக வழங்க முடியும். எனவே கட்டாக்காளி நாய்களை இல்லாதொழிப்பதற்கு அல்லது கட்டாக்காளி நாய்களை பிடித்து ஒரு பொதுவான சரணாலயங்களில் பாதுகாப்பதற்கு மாகாண சபைகள் உள்ளூராட்சி அமைச்சு உடன் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதனை தங்களை தயவுடன் கேட்டுக்கொள்கின்றேன். Apart from this, the present valuation, the valuation was done in 1974 for Pradesha Sabha. So you can see the number of years, how many years we are behind. Even today they are collecting that amount of money from the public. So the answers given by the center is that they don't have sufficient people to do the valuation. So, but in the case of South, it is not so. It's almost 3 years back also they have done the valuation. So I insist that all the Pradesh Sabhas, averagely, they are losing 3 crore per year. So that income has to be, the government should find a way to collect the income by doing the valuation quick as possible without giving any reasons. They must send the people who are involved in the valuation and get all these things updated. Now it's almost, you can see, after the war, the valuation is not done. It's more than 35 years. So therefore, we request the government to act very quickly and allow the Pradesh Sabhas to function independently with their own money. Thank you very much.
You have more time if you need it. You allocated 15 minutes, so you have a few minutes left if you want to continue.
No, I'll update the assistants. Thank you.
Honorable Shrihan Semasingha, you have 10 minutes.
ගරු මූලාසනාරෝඪ මන්ත්‍රීතුමනි, අද මේ විවාදයට සම්බන්ධ වීම ගැන මගේ සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම අද පෙරවරුවේ ඉඳන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කතා කරපු නැති ඇමතිවරු උත්සාහ කරා දිගින් දිගටම මේ අපනයනය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුවක් ගැන කතා කරා. හැබැයි මංගල සමරවීර මුදල් ඇමතිතුමා එතුමාගේ කතාවේදී ඉතා පැහැදිලිව අපනයන වටිනාකම ගැන කතා කරා. 2014 අවුරුද්දේ අපේ රටේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 11.1යි. 2017 වෙද්දී ඒ අපනයනය වැඩි වෙලා තියෙනවා කියලා කිව්වට ඒක වැඩි වෙලා තියෙන දශම ගානකින්. ඇමරිකානු ඩොලර් බිලියන 11.3යි. හැබැයි 2014 අපනයන ආදායමත් 2017 අපනයන ආදායමත් එක හා සමාන ප්‍රමාණයක තියෙද්දී මලික් සමරවික්‍රම ඇමතිතුමා මම දැක්ක ප්‍රකාශ කරනවා අපේ රටේ අපනයන ආදායම 150කින් වැඩි වෙලා තියෙනවා කියලා. හැබැයි එසේ එහෙම වෙලා නැහැ. සංඛ්‍යාලේඛන කිසිවක් ඒ ආකාරයට වැඩිවීමක් ගැන කතා කරන්නේ නැහැ. මම මේ කතාව කියලා කතා කරන්න උත්සාහ කරේ මේ ආකාරයටම හැම කරුණක් සම්බන්ධයෙන්ම රජය ජනතාව නොමග යවලා තියෙන. එක පැත්තකින් පොරොන්දු ගණනාවක් දීලා තියෙනවා. අනික් පැත්තෙන් මේ පොරොන්දු ප්‍රමාණය ඉටු කරගන්න බැරි වුණාම ආණ්ඩුව වෙනත් සංඛ්‍යාලේඛන කියලා ආණ්ඩුවේ නොහැකියාව වහගන්න උත්සාහ කරනවා. එයින්ද ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේ ප්‍රකාශ කිරීම යුක්ති සහගතක් නෑ. සදාචාරාත්මක ආණ්ඩුවක් නම් එසේ කළ යුතුත් නෑ. ඒවගේම අද වෙනකොට ඇමරිකානු ඩොලරය අද දවල් 12 පහුවෙද්දී රුපියල ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව 168.6කට යනවා. හැබැයි ආණ්ඩුවේ සියලුම කතිකයන් මුදල් ඇමතුමා රාජ්‍ය මුදල් රාජ්‍ය ඇමතුමා ඊළඟට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම හොඳයි කියලා කියපු ආචාර්ය හර්ෂද සිල්වා මතිතුමා මේ සියලුම දෙනා කතා කරලා උත්සාහ කරේ මේ අනිකුත් රටවල් වලට සාපේක්ෂව රුපිය මේ වෙනකොට ඇමරිකානු ඩොලරේ ශක්තිමත් වෙලා තියෙනවා. එයින්ද රුපියල කඩාවැටීම ප්‍රශ්නයක් නෙවෙයි, එහෙම නැත්නම් ඒක පාලනය කරගන්න බෑ කියන කාරණාව. හැබැයි ඔවුන් උදාහරණයකට ගන්නවා ඉන්දියාව. ඔවුන් උදාහරණයකට ගන්න ඉන්දියාව. හැබැයි එහෙම ඉන්දියාව උදාහරණයකට ගත්තට 2015 ඉඳලා 2018 දක්වා වර්ෂ 3 කාලය තුල ඉන්දියානු රුපියල අවප්‍රමාණය වෙන්නේ 108% ප්‍රමාණයකින්. ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙනවා 128%කින්. එතකොට කොහොමද ඉන්දියාවට ලංකාවේ රුපියල අවප්‍රමාණය වීම සාධාරණීකරණය කරන්නේ? මේක සමස්ත ආර්ථිකයේම සිදුවෙන දුර්වල කළමනාකරණයේ හින්දා තමයි මේ ආකාරයට වෙන්නේ. රවි කරුණානායක හිටපු මුදල් ඇමතුමත් ඉන්නවා. එතුමා දිනමින පත්තරේට දිනසී ආණ්ඩුව යටතේ දී කියලා තියෙනවා, සතියක් ඇතුළත ඇමරිකානු ඩොලරේ මිල 130 මට්ටමට ස්ථාවර කරනවා මුදල් ඇමති. මේ විදිහට තමයි මේ ආණ්ඩුව පටන් ගත්තේ. ඔබතුමාගේ ප්‍රතිපත්තිය සමහර විට ඉස්සරහට ගියා නම් ඒ ආකාරයට වෙන්න ඉඩ තිබ්බා. නමුත් මේ ආණ්ඩුව එහෙම ජනතාවාදී තීන්දුව తీරන ගන්න ආණ්ඩුවක් නෙවෙයි. දැන් බලන්නකො තෙල් මිල සම්බන්ධයෙන් කියන අමූලික පට්ටපල් බොරු ටික. දැන් මිල සූත්‍රයක් ගැන ආණ්ඩුව කතා කරනවා. හැබැයි මං අහනවා මේ ආණ්ඩුවේ ඉන්න අඩුම ගානේ එක ඇමතිවරයෙක් හෝ මේ මිල සූත්‍රය ගැන දන්නවද? මොකද්ද මේ මිල සූත්‍රය? මොකක් පදනම් කරගෙනද මේ මිල සූත්‍රය සකස් කරලා තියෙන්නේ? හැබැයි එකම එකයි අපි දන්නේ හැම මාසෙම 10 වෙද්දී ඉන්ධන මිල වැඩි වෙනවා. ඒ කාරණාව විතරයි අපි දන්නේ. එහෙම නැතුව ආණ්ඩුවේ කිසිම කෙනෙක් මේ මිල සූත්‍රය ගැන සාකච්ඡාවක් කළත් නැහැ, දන්නෙත් නැහැ. 10 මිල වැඩිවීම ගැන විතරයි දන්නේ. එයින්ද ගලු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ඔය ඒති දාසිරි මන්ත්‍රීතුමා ඒ තියෙන මිල සූත්‍රය මේ රටේ මිල සූත්‍රය නෙවෙයි. ඔව්, ඒ මිල සූත්‍රය කාටවත් කියවන්න පුළුවන් මිල සූත්‍රයක් නෙවෙයි. ඒක මේ ආණ්ඩුව වගේ තමයි අච්චාරු. ඒ සටහනත් අච්චාරු වෙච්ච සටහන. ඒ වගේ අච්චාරු මිල සූත්‍රයක් තමයි මේ යන්නේ. එයින්ද අද වෙනකොට රුපියල අවප්‍රමාණය වෙලා මේ ආර්ථිකයට වෙන හානිය මේ රටේ ආණ්ඩුවට අද පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සමස්ත ජනතාවගේ ජීවන වේදම ඉහළ යන්නේ. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල ඉහළ යන්නේ. ආනයනයේ ප්‍රමාණය, ආනයනවල ප්‍රමාණය අපේ රටේ දිගින් දිගටම වැඩි වෙනවා. වෙළඳ ශේෂය ගැන කතා කරා, වෙළඳ පරතරය ගැන කතා කරා. හැබැයි මේ රටේ වෙළඳ ශේෂය දිගින් දිගටම පරතරය පුළුල් වේගන යන්නේ. විශේෂයෙන්ම 2017 පළවෙනි කාර්තු දෙකේ ජූනි මාසේ වෙන පළවෙනි කාර්තු දෙකේ ඇමරිකානු ඩොලර් මිලියන 554යි 2017 අවුරුද්දේ. අනික් පැත්තෙන් 2018 අවුරුද්දට යද්දී ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 795ක් වෙනවා. වෙළඳ ශේෂයේ පරතරය 43.5%කින් වැඩි වෙනවා. 43.5%කින් වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ අපේ රටේ ආනයනය වැඩි වෙනවා, අපනයනයේ ප්‍රමාණය දිගින් දිගටම නිෂ්පාදනය අඩු වෙනවා. එතනින් ගත්තාම 2017 අවුරුද්ද ඉඳලා 2018ට සංසන්දනය කරද්දී 2017 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 4800ක් වෙච්ච වෙළඳ ශේෂය වැඩි වෙනවා 2018 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 5700කට. පළවෙනි කාර්තු දෙකේ 17-18 පළවෙනි කාර්තු දෙකේ පමණක් 43.5%ක් වැඩි වෙන පරතරය පුළුල් වෙනවා. හැබැයි සමස්ත අවුරුද්දටම ඇස්සමේන්තුගත වෙළඳ ශේෂය 18.75%කින් වැඩි වෙනවා. මෙහෙම වෙළඳ ශේෂයක් වැඩි වෙද්දී ආනයනයේ ප්‍රමාණය දිගින් දිගටම වැඩි වෙද්දී අපනයනය කඩාගෙන වැටෙද්දී රුපියලේ අගේ අද ආණ්ඩුවට පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් දිගින් දිගටම ආණ්ඩුව ප්‍රකාශ කරා පහුගිය ආණ්ඩුව සංචිත ඇමරිකානු ඩොලර් නිකුත් කරා රුපියල ශක්තිමත් කරගන්න, රුපියල පවත්වාගෙන යන්න කියලා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වෙනකොට රුපියල 168.6ට ගිහිල්ලා තියෙනවා. නමුත් 160දී රුපියල පාලනය කරගන්න කරගැනීම සඳහා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 357ක් සංචිතවලින් නිකුත් කරා. 2018 ජූනි මාසේ විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 137ක් වියදම් කරා, විනාශ කරා. 2018 අගෝස්තු මාසේ ඩොලර් මිලියන 220ක් වෙළඳපොළට නිකුත් කරා, විනාශ කරා. සමස්ත සංචිත ප්‍රමාණය අද වර්තමානයේ ආණ්ඩුව පාවිච්චි කරමින් යනවා. හැබැයි ආණ්ඩුවට ඒ තාර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ ක්‍රියාත්මක වෙන්නේ තනි තීන්දු ගන්න තමන්ට අවශ්‍ය පුද්ගලික වාසි ලබා දිය යුතු කණ්ඩායම් වලට වාසි ලබා දෙන්න, ඒ තනි තීන්දු ගන්න ආණ්ඩුවක් හින්දා තමයි අද මේ රටේ ආර්ථිකය දවසෙන් දවස කඩා වැටෙන්නේ. පුරෝගතනය කරලා තියෙන ආර්ථික වර්ධනය වේගය 1.5%. 2014 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර දෙද්දී 7.7% තිබ්බ ආර්ථික වර්ධන වේගය යහපාලනයේ නාමෙන් අඩු කරලා තියෙනවා 1.5%. කොහෙද ආර්ථිකය ඉස්සරහට යන්නේ? ඒ හින්දා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රුපියල පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව මේ විදිහට සංචිත නිකුත් කරනවා නම්, රටේ මහා භාණ්ඩාගාරයේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා නම්, ඒ රුපියල ශක්තිමත් කරගන්න බැරි නම් අපේ රටේ ජීවන වියදම වැඩිවීම කවදාවත් මේ වර්තමාන ආණ්ඩුවට නවත්ත ගන්න බෑ. මේ වෙනකොට රුපියල අවප්‍රමාණය වීම හරහා පමණක් රුපියල් බිලියන 1000ක් අපේ රටේ ණය බරය වැඩි වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා වර්තමාන ආණ්ඩුව කියලා ණය ගත්තා කියලා. ඒ ණය ගත්ත ප්‍රමාණය වගේ 5න් 1ක් කිසිම දෙයක් ආණ්ඩුව නොකර වැරදි දුර්වල කළමනාකරණය හින්දා බිලියන 1000ක් 5න් 1ක් නිකම්ම ඉඳලා මේ රටේ ණය බර වැඩි වෙලා තියෙනවා. මේව තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද අපේ රටේ දැවෙන ප්‍රශ්න. මේව තමයි තියෙන ප්‍රශ්න. හැබැයි මේ ආර්ථිකය මේ විදිහට යන්න ගියොත් අපි දන්නේ කොතන නවතීද කියලා. රුපියල කොතන නවතීද දන්නේ නැහැ.
කරු මන්ත්‍රීතුමා තව මිනිත්තුවක් කාලයක් තියෙනවා.
හොඳයි, මට චානක මන්ත්‍රීතුමාගෙන් මිනිත්තු 4ක් කාලයක් ලබා දීලා තියෙනවා. එයින්දා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඊළඟට කියන්නම්.
ඒකත් එක්කයි මිනිත්තු 10 ලබා දීලා තියෙන්නේ.
නෑ, ඒක නැතුව මන්ත්‍රීතුමා මට මිනිත්තු 10ක් කාලයක් තිබ්බා. ඊට අමතරව තව මිනිත්තු 4ක කාලයක් තියෙනවා භවිෂ්‍යදී. මේ විදිහට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ එතුමාගේ ඒ සමීප මිත්‍රයන් ගන්න තීන්දු తీරන හින්දා තමයි අද මේ රටේ ජනතාවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. මහා බැංකුවේ මහා මංකොල්ල ඇස්තමේන්තුගත පාඩු ආර්ථිකයට කරපු හානිය මුදල් අමාත්‍යාංශයේ හිටපු ඇමතිතුමාම කිව්වා රුපියල් ට්‍රිලියනය මහා බැංකුවෙන් කරපු පාඩුව. ඊට අමතරව පසුගියදා ශ්‍රී ලංකා න්‍යායලයන් සායතනයේ ඇනෝම් කරලා තිබ්බ ගුවන් යානා, ඒ ඇනෝම නවත්තන්න ආණ්ඩුව විසින් කටයුතු කර ඒ තනි තීන්දු මත රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවය මත, එතුමාගේ හිතමිත්‍රයන්ගේ අවශ්‍යතාවය මත ඒකේ සිදුවෙච්ච මූලික පාඩුව රුපියල් බිලියන 18යි. ඊට අමතරව තව රුපියල් බිලියන 50ක් ගෙවන්න වෙලා තියෙනවා. ඒ සිංගප්පූරුවේ සිදුවෙන ආබිට්‍රේෂන් මේ වෙනකොට ඒ බේරුම් කරන්නේ සිංගප්පූරු රටේ සිදුවෙනවා. 6 ටෝටලේ ඉන්ටීරිය ඩිසයින් එක මාරු කරන්න, ඩිසයිනව මාරු කරන්න ගිහිලා ඇමරිකානු ඩොලර් මිලියන 5ක පාඩුවක් අපේ රටේ සමස්ත ආර්ථිකයට සිදු බලලා තියෙනවා. මේ විදිහට ගත්තහම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආර්ථිකය කඩා වැටෙන්නේ ලෝකාර්ථිකයේ තියෙන ප්‍රවණතාවයක් හින්දා නෙවෙයි. මේ ආර්ථිකය කඩා වැටෙන්නේ වර්තමාන ආණ්ඩුව තමන්ට අවශ්‍ය හිතුමතේ තීන්දු తీරන ගන්න හින්දා, අහිංසක ජනතාව ගැන හිතන්නේ නැතුව තීන්දු తీරන ගන්න හින්දා. දැන් මත්තල ගුවන්තොටපළ මත්තල මේ හම්බන්තොට වරාය වික්ක චීනයට ලබා දුන්නා. මේ සඳහා නිසි තක්සේරුවක් කළා නෑ. 2017 2000 දාහතර අවුරුද්ධ කරපු තක්ෂේරුව ගත්තෙත් නෑ. අලුත් තක්ෂේරුවක් ඔය ලබා දෙන 2017 අවුරුද්ද කරලත් නෑ. එහෙම නිවැරදි තක්ෂේරුවක් කරා නම් මත්තල ගුවන්තොට බලේ වටිනාත්ම හම්බන්තොට වරායේ වටිනාගම ඇමරිකානු ඩොලර් බිලියන 57.1ක් බවට පත් වෙනවා. ඒ ගිවිසුම් දිනෝ ලාබ් සමාගමත් එක්ක ඇතිවෙච්ච ගිවිසුම හෙක්ටාරයකට ඇමරිකානු ඩොලර් 50,000ක්. හැබැයි මේ සමස්ත හෙක්ටාර 1,143ම නියමිත තක්සේරුමිලට තක්සේරු කරා නම් ලැබිය යුතු මුදල වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 57.1යි. හැබැයි කීයකටද වරාය දුන්නේ? වරායේ ණය වලින් තුනෙන් එකක් ගෙවලා තියෙද්දිත් වරාය ලබා දෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 947කට. බිලියන 57.1ක් තක්සේරු වෙන වරායක් ලබා දෙනවා බිලියන 1කට. ඔබ කල්පනා කරන ආර්ථිකය කඩාවැටෙන්නේ නැද්ද? ආර්ථිකය ඉදිරි ගමනක් යයිද? මේ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එහෙනම් එකම විකල්පය මේ ආණ්ඩුව මාරු වෙලා අලුත් ආණ්ඩුවක් නිර්මාණය වීම විතරයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් මැතිවරණයක් ලබා දෙන්න ඕනි. මැතිවරණයක් ලබා දෙන්නේ නැතුව විවිධ කුමන්ත්‍රණ කරලා තමන්ට එක පැත්තකින් අභියෝගයක් වෙන තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ කියලා විශ්වාස කරන කණ්ඩායම් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා හරියන්නේ නැහැ. අපි දැක්කා පොලිස්පතිතුමා සම්බන්ධයෙන් තියෙන චෝදනාවද? පොලිස්පතිතුමාට අයින් වෙන්න කියලා ජනාධිපතිතුමයි අගමැතිතුමයි උපදෙස් ලබා දීලා තියෙනවා කියලා මාධ්‍යවල වාර්තා වෙනවා. හැබැයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා නෑ, එහෙම අගමැතිතුමා නම් උපදෙස් ලබා දීලා නෑ කියලා. එතකොට මේ අගමැතිතුමා මොකද්ද කරන්නේ? අගමැතිතුමාව පුම්බණ්ඩ ඒ සලස්ම හදපු පූජිත් ජයසුන්දර පොලිස්පතිතුමා ආරක්ෂා කරනවා. හැබැයි ඔබ කල්පනා කරන රටේ ආරක්ෂාවට වෙන තත්ත්වේ ඔය විදිහටම
කරු මන්ත්‍රීතුමා මිනිත්තුක් තියන කාලේ
ඔය විදිහටම මහා බැංකුවේ අධිපතිතුමා ආරක්ෂා කරා. අද බලන්න සිදු වෙලා තියෙන පාඩුව. ඒ හින්දා කුමන්ත්‍රණ ගහලා ජනතාව පීඩාවට පත් කළා. අර පැත්තෙන් ජනතාවට ඡන්දය ඉතිය ලබා දෙන්නේ නැතුව කටයුතු කරාම මේ වගේ ව්‍යසනයක් රටට ඇතිවීම කාටවත් නවත්තන්න විදිහක් නැහැ. ඒ හින්දා අපි ඊටාම බරපතල අවදානම් ආර්ථික වශයෙන් ඉන්නේ. මූඩිස් ආයතනය කියන අපේ මුදල් ලේඛකයා මේ රටේ ලෝකයේ වැඩිම අවදානම් සහගත මුදල් ලේඛකයා කියලා. අපි තවදුරටත් ණය මත රැඳීමින් අපේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා අපේ රටට ආයෝජකයෝ වෙන්නේ නැහැ. අද වෙනතුරුත් යහපාලන ආණ්ඩුව ලයිස්තු පිටින් පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ආව ආයෝජන. එක අලුත් ආයෝජනයක් ගන්න වර්තමාන ආණ්ඩුවට පුළුවන් වෙලා නැහැ. මොකද ආයෝජකයෝ ඉන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය අවදානම් අපේ රට අවදානම් සහගත ආර්ථික 12 ඇතුළට ඇතුළු වෙලා තියෙනවා. අපේ රටේ දේශපාලන වශයෙන් අපේ රට අස්ථාවරයි, පාර්ලිමේන්තු අස්ථාවරයි. ජනාධිපතිතුමා අගමැතිතුමා අතර ගැටුම් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක් තුල තප්පර 15 දෙනෙම අවසන් කරනවා. මෙහෙම තත්ත්වයක් තුල ගලු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කිසිසේත්ම රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් කඩාවැටීම පමණයි සිදු වෙන්නේ. ඒ හින්දා අපි කනගාටු වෙනවා. මේ වගේ අවදානම් සහගත තැනකටත් මේ රට තල්ලු කරගෙන ගිහිල්ලා ආණ්ඩුවේ වගකීම් යුත්තන් නිහඬව බලා සිටීම ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම අපි ආණ්ඩුවට මතක් කරන්න කැමතියි, තමන්ට දේශපාලන අභියෝගයක් කරන විරුද්ධවාදීන් දඩයම් කරලා ආර්ථිකය හදන්න බෑ කියන කාරණාවත් අපි මතක් කරමින් මන් නිහඬ වෙනවා. බොවිසුති
කරු රවි කරුණානායක ඇමතුමා, එතුමාට මිනිත්තු 20ක් තියෙනවා.
ස්තුතියි මන්ත්‍රමනි. මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා අපේ ආර්ථිකයේ තියෙන තත්ත්වය ගැන වචනයක් කතා කරන්න. ඊට පෙර සේමසිංහ මන්ත්‍රීමා ඒ කියපු ආකාරයෙන්ම පටන් ගන්න මම කැමති. මතකයි 2015 ජනවාරි මාසයේ 8 ඔබතුමාලා දුන්නේ අපට සුන්දර ආර්ථිකයක් නන් නොවේ. ඒක දනගස්සපු වට්ටපු අමාරු ආර්ථිකයක් අපට බාර දුන්නේ. නමුත් ඔබතුමා කිව්වා වගේ අපි ඒ දවස් 100 තුළින් අපට පෙන්වන්න පුළුවන් වුණා ලෝකයේ කොතරම් ආර්ථික අර්බුද තිබ්බත්, කොතරම් ආර්ථික අර්බුද අපට පටලවලා දුන්නත් අවශ්‍යතාවය තිබෙනවනම් හැකියාව තියෙනවා වැඩේ ඉස්තර කරන්න. ඒ කියපු දේ තමයි සේමසිංහ මන්ත්‍රීමා උපුටා පෙන්නුවේ ඒ කරපු ප්‍රකාශය. ඔව්, ඒ දුන්න අභියෝගය අද එවැනි තත්ත්වයක් ඇති නොවේවයි කියලා මං ඒ අවස්ථාවේ හිටියනම් ක්‍රියාත්මක කරනවා කියන එකත් මං ඒ අභියෝගය මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ නිසා හැබැයි මේකෙන් සම්පූර්ණයම දුන්න ආර්ථිකය කඩා වැටෙද නෙමෙයි ණය බර ආර්ථිකය තමයි අපිට බාර දුන්නේ. ඒක මෙතන තර්ක විතර්ක කළා මේකේ තියෙන වටිනාකම නැති කරන එක නෙමෙයි අවශ්‍ය වන්නේ. අද ලංකාවට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ ආර්ථිකය මේක නිල් පාට මේක රතු පාට මේක කොළ පාට ආර්ථිකය නෙමෙයි මේ ශ්‍රී ලංකා ජනතාවගේ ආර්ථිකය. යුද්ධයකින් අපේ ආර්ථිකය බැට කෑවා. ඒක ඉවරනට පසුව අපි ආර්ථික හදන්න පටන් ගන්න එක අවශ්‍ය තමයි තිබ්බේ. ඒක තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහටත් බාර දුන්නේ. ඒ අලුත් ආර්ථිකයක් අලුත් රටක් හදන්න ඕනේ කියලා. ඒ හදන ආර්ථිකය කියන්නේ මේක නොවේ කියන එකත් මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා මං හිතන විදිහට මේක හදන්න බැරි එක නෙවෙයි. හදන්න ඕනේ කමක් තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. මේක යම් විදිහකින් අද ලෝකයේ ආර්ථිකයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක හංගන්න බෑ. නමුත් ආර්ථිකයේ ලෝකයේ ආර්ථිකයේ මෙහෙම තියෙනවා නම් රටේ ආණ්ඩුවක් තුලින් ඒ ආර්ථිකයට කොයි ආකාරයෙන්ද පිළිසකර කරන්න අවශ්‍ය වන්නේ? කොහොමද ඒකට පිළිතුරු දෙන්න අවශ්‍ය වන්නේ? නැත්තම් නිකන් ආර්ථිකයේ ලෝකයේ ආර්ථිකය තියෙනවා කියලා මෙහෙ එක යන්න දෙනවා නම් එන අපිට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. අපිට මහ බැංකුවක් අවශ්‍ය නැහැ. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නය. මේකේ මූලිකව තියෙන ප්‍රශ්නේ තමයි අද මුදල් අමාත්‍යාංශයට 2006 ඍණ ආර්ථිකයට ගෙනිච්ච ඒ ආර්ථික අවස්ථාපල්ල තමයි දුවන්න පටන් අරන් තියෙන්නේ. කවුරුත් නෙමෙයි චන්දිකා කුමාරතුංග ඉඳන් ඒදා ආර්ථිකයේ ඍණ ආර්ථිකය කරපු කට්ටිය තමයි අද ආර්ථික ග්‍රහණයට ලක් කළා තියෙන්නේ. මේක තමයි තියෙන ප්‍රශ්නය. 2017 යම් තීන්දුවකට අපි වෙනස් කරනවා. කමන්නේ ඒක ඒක තියෙන ජනාධිපති අගමැති තියෙන දේ අපි සුව කැමැත්තෙන් වෙනස් වුණා. නමුත් ඉන් පසු එක දවසක් මුදල් අමාත්‍යංශයට අපි ඒ කරපු ආර්ථිකය කොයි ආකාරයෙන්ද කරේ කියන එක සාකච්ඡා කරන්න තියෙනවද? නැහැ. අද මේක වෙනින් ආකාරයක අපි හදපු ආණ්ඩුවක අපි ඒකේ ත්‍රස්තවාදී වගේ සලකන යුගයකට ගෙනිහිලා තියෙන එක තමයි තියෙන්නේ. අද මේව කරගෙන යනකොට අපි කොයි ආකාරයෙන්ද මේ වැටිච්ච ආර්ථිකය හදන්න තියෙන්නේ කියන එක තමයි මෙතන කතා කරන්න අවශ්‍ය වන්නේ. අපි මේකෙන් විපක්ෂ බැනලා විපක්ෂ ආණ්ඩුවට බැනලා නෙමෙයි හදන්න තියෙන එක. මේක මතක තියාගන්න. අපි වේදිකා ගානේ ගිහිල්ලා ජනතාව වෙනුවෙන් කතා කරන්නේ ඔබට අදට වඩා හිත හොඳ ආර්ථිකයක් හදනවයි කියලා. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. දැන් බලන්න සීනි මිල. සීනි මිල ලෝකේ මාර්තු මාසයේ 350 ටොන් එකක් අද 320යි. නමුත් මේ රුපියල් 15කින් වැඩි වෙනවා. ඇයි ඒක තියෙන්නේ? මෙන්න මේක තමයි අපි එදා බාරගත් ආර්ථිකය මතකයි ජනවාරි මාසේ අපි පෙට්‍රල් මිල, අපි ඩීසල් මිල, අපි ගෑස් මිල, අපි සීනි මිල, අපි කිරිපිටි මිල, අපි ඒකේ තිබ්බ පෙන්ෂන් ප්‍රශ්නය, ජනතාවගේ අහිංසක රජ්‍ය සේවක රුපියල් 10000ක පඩි වැඩි කිරීම, මේ ඔක්කොම දවස් 100න් කරේ. මේක අය වැඩි කරලා මේක වැයක් කරන්න නැතුව නෙමෙයි, වැයත් වැඩි කරා, ඒක ලැබෙන අයත් එකතු කරගත්තා. මේක තමයි තියෙන වෙනස. තියෙන නිසා මේක තුලින් අද මෙවැනි දෙයක් තුලින් කොහොමද අපි ඒ සීනි මිල ප්‍රශ්නයකට අපි උත්තර ගන්න වෙන්නේ? ඒ වගේම තමයි අද රුපියල මහ බැංකුවේ අද මේක පාවෙන්න දීලා 168.87යි මේ කතා කරන මොහොතේ. නමුත් HNB එක 172.72ට තමයි ඉදිරි අනාගතයේ යම් ක්‍රියාවලියක් ඇති වෙනවා නම් ඒකට අය කරන්නේ. බැංක් ඔෆ් සිලෝන් එකේ ලංකා බැංකුව 171.28යි. මේක තමයි ස්පෙකියුලේෂන් කියන්නේ. මේක තමයි මහ බැංකුව තුලින් කටයුතු කරන්නේ. මම එදා මතක් කරා මේ සම්බන්ධයෙන්. මම අපි ජනතාවගේ ඡන්ද තුලින් පත් වෙන පුද්ගලයන්. අපි දන්නවා මේ අය තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. මේක නිකන් මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්තිය බාර දීලා ඒ අය මේක තුලින් රට පාලනය කරන්න හදනවා නම් අහිංසක ජනාධිපතිතුමාත් අපේ අගමැතිතුමාටත් නොදැනුවත්ව ක්‍රියාත්මක කරන එක තමයි මහ බැංකුවෙන් කරන්නේ. මේක තමයි තියෙන ප්‍රශ්නය. එහෙනම් කවුද මේ ග්‍රහණයට ලක් කළා තියෙන්නේ? අන්න ඒක තමයි 2010 මේ ඍණ ආර්ථිකයට ගෙනිච්ච කට්ටිය තමයි මේක පාලනය කරන්නේ කියන එක තමයි මට දුකෙන්වත් කියන්න තියෙන්නේ. අඩු ගානේ මේ සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය වශයෙන් දවසක් කතා කරලා තියෙනවද මුදල් අමාත්‍යංශ? මම මේ කතා කරන්නේ හිත බර යම් විදියකින් හිතේ බරයක් තියාගෙන. මොකෝ මේ අවස්ථාවේ මේ ආණ්ඩුව තුලින්ම අපට මේ ආණ්ඩුව හදපු අපට බොරු චෝදනා කියලා නඩු ගේන්න හදනවා. මොන වගේ ආණ්ඩුවද මේ? මේවද හද මේකද යහපාලනේ කියන්නේ? මම මේ කියන්නේ අපට මේ කියන වචනයක් අපර ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි මේ ගැන කතා කරන්න තියෙන්නේ. මට තියෙන දුක අපි අමාරුවෙන් හදපු ආර්ථිකය මේ ලේසියෙන් නැති කරන්න ඉඩ දෙනවා මේ මහ බැංකුවේ ඉන්න අවස්ථාබල්ල ටිකකට. ඒ මදිවට පිටින් එන අපු මේ පුද්ගලික කොම්පනි වල තියෙන ඒ එදා මේක දෙන්න බැහැයි කියපු අය වෙනස් වුණාට පසුව එයා බෙදා ගන්න හදනවා ඒගොල්ලන්ටම. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නය. මහ බැංකුවේ
අද නන්දලාල් වීරසිංහල වගේ කට්ටිය රුපියල් ලක්ෂ 3 3 ලක්ෂ 50000ක් මාසයකට පඩි වැඩි කරගෙන තියෙනවා. නමුත් අහිංසක රජයේ සේවකයන් ගිහිල්ලා තමාගේ පඩි රුපියල් 5000ක වැඩි කරන්න යම බැහැයි කියන අය අද මහ බැංකුවේ වැඩ කරන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකෝ දෙන්නේ 3 දෙනෙක් 10 දෙනෙක් 15 දෙනෙක් 20 දෙනෙක් මේගොල්ලෝ පඩි වැඩි කරනකොට මේ අයට සාධාරණ විශ්ස නොවනවා නම් ඒගොල්ලන් උඩයට මේක දීලා යස් සර් කියගෙන ඉන්න එක නෙමෙයි මහ බැංකුව වෙන්නේ කියන එක මම අසින් මතක් කරන්න කැමතියි. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ කොහොමද මේ තියෙන රුපියල් ශක්තිමත් කරන්න. මේක ලේසි කාර්යභාරයක් නෙමෙයි. හිතන්න එපා මේක නිකන් එතන පුද්ගල වෙනස් කරාද නැද්ද. අපි ලෑස්ති වෙන්න තිබ්බා. අපි දැනගත්ත 2018 2019 ට්‍රම්ප් US ආර්ථිකය ගැන ලංකා ඇමරිකාව ගැන කතා කරන්න පටන් ගත්තාම එතුමා ආර්ථික ශක්තිමත් කිරීම තමයි කරන්න පටන් ගත්තේ. නමුත් ඇමරිකාවේ ආර්ථික ශක්තිමත් වෙනකොට මේක ඉබේම ලංකාවේ ආර්ථිකය ඒකට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි 2017 ණය ගන්න පුළුවන් හැකියාව තිබ්බා US ඕසෙම් සිංහමන්ත.
කරු ඕසෙම් සිංහමන්තුමා.
ගරු හිටපු මුදල් ඇමතුමා ඔබතුමා කියනවා ඔබතුමාට බොරු චෝදනා යටතේ නඩුගොනු කරන්න උත්සාහ කරනවා කියලා. එතකොට ඔබ කල්පනා කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉරණම මොකක්ද කියලා ඔබතුමා කියන කාරණාවත් අපි කියන කාරණාවත් දෙකම එක කාරණාවක් බවට අද පත් වෙලා තියෙනවා.
නෑ ඔබේ පවුත් මං කර ගහන්නම්. ඒකයි වෙලා තියෙන්නේ. ඔබතුමාලට අවුරුදු පුරකට බුකුත් නෑ නේ කේස්. අපිට විතරයි මේ දාන්න හදන්නේ. මොකද ඒ කියන්නේ. ඉතින් ඒව කමන්නේ අපි ඒ බොරු නැති නිසා තමයි බය නැතුව මේ කතා කරන්න පුළුවන් ගන්න. හැබැයි කරන කය තමයි මේ සම්බන්ධයෙන් වාන්දි කියවන්න අවශ්‍ය වන්නේ. ඒ වගේම තමයි මේ මහ බැංකුවේ මේ ඇති කරන මේවා තුළින් අපි කිව්වා සූදානම් විය යුතුයි කියලා. ලං ගිය අවුරුද්දේ අපර ණය ගන්න තිබ්බ ලයිබර් ප්ලස් 1.23කට විතර. නමුත් ඒ අවස්ථාව ගිලී ගිහිල්ලා අද මේක 102.83 අතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක තුලින් ගන්න තියෙන ණය තමයි අද තියෙන ප්‍රශ්නය. එදා අපි සූදානම් ලයබිලිටි මැනේජ්මන්ට් කියලා අපි කතා කරලා අමාරුවෙන් පිටරට කට්ටිය ගෙනල්ලා නොදැනුවත්කම නිසා අපි දැනුවත් කට්ටිය ගෙනගෙන කටයුතු කරේ සම්බන්ධයෙන්. නමුත් එකෙන් සත පහක් ගත්තේ නැහැ. අද කියලා වැඩක් නැහැ ට්‍රම්ප් බැනලා ට්‍රම්ප් ආර්ථිකය ට්‍රම්ප් පත් වෙලා තියෙන ආර්ථිකය ඇමරිකාවේ ආර්ථිකය හදන්න. එයා ලංකාව ගැන හිතනවායි. ඉතින් ඒ සම්බන්ධයෙන් එතන ඒ අවස්ථාවේදී අපි සූදානම් වෙන්න තිබ්බා අපි ඒ ණය ටික අරන් අපි ගෙවන්න තියෙන ණය අපි ගත්තේ නැහැ ඔබතුමාලා තමයි ණය ගත්තේ. නමුත් දැන් බැනලා වැඩක් නැහැ. මොකෝ 2004 කනගාටු 1994 අපි එක්සත් ජාතික පක්ෂය රටක් බාර දෙනකොට එදා තිබ්බ සම්පූර්ණ ණය තිබ්බේ මිලියන 784යි. නමුත් මේකම 2005 වෙනකොට 1784ට වැඩි වෙනවා. අපි බාර ගන්නකොට මේක 10800කට වැඩිලා තියෙනවා. ඉතින් මේක නිකන් ඔබතුමලා ගත්ත අපි ගත්ත කියලා නෙමෙයි මේ ජනතාව වෙනුවෙන් අපි සටන් කරලා මේ රුපියල ශක්තිමත් කිරීම තමයි කරන්න අවශ්‍ය වන්නේ. දැන් මහ බැංකුව කියනවා එකපාරට ඊයේ අනවශ්‍ය ආනයන වලට 100%ක් එකතු කරනවා කියලා. ඇයි බොලේ මේක මීට ඉස්සලා කරේ නැත්තේ? මේක තමයි කරන්න තිබ්බේ. මම මේ මුදල් අමාත්‍යංශ කාලේ අපි LTV loan to value එක අපි වැඩි කරා 80%කට යම් දේවල් වලට. ඒ වාව හැටියම අපි කරායි කියලා වෙනස් කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිවිපාකය තමයි පේන්න තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි රටේ ආර්ථිකය තල්ලු කරලා ඊට පස්සේ ලෝක ආර්ථිකයට බනින්න පටන් ගන්න. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ අපේ ආර්ථිකය අපි ඔක්කොම එකතු වෙලා අත්වල් බැඳගෙන මේ ආර්ථිකය හදන්න ඕනේ. මේක තමයි අත්‍යවශ්‍යම දේ. මේක ලේසි කාර්යභාරයක් නෙමෙයි. නමුත් අවශ්‍යයි. නැත්නම් අපි කොහොමද ගෑස් මිල අඩු කරේද? කොහොමද අපි ඩීසල් මිල, ගෑස් මිල මේකේ තියෙන පෙන්ෂන් අපි එදා 10000ක් ගෙව්වහම ඒක බිලියන් 173ක් වැඩි වුණා. ඒව ගෙව්වේ ආදායම එකතු කරලා. මෙන්න මේක තමයි අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා මේ මූලාසන රූඪ මන්ත්‍රීතුමනි අප මේ අවස්ථාවේදී උපයෝගී කරගන්න අවශ්‍ය වන්නේ කොහොමද අලුත් නිර්මාණශීලී වැඩපිළිවෙළක්. මේ වැඩපිළිවෙළ තුළින් තමයි අපි කටයුතු කරන්න අවශ්‍ය වන්නේ. අහිංසක ජනතාව බලාගෙන සිටින්නේ ලෝකෙ මිල වැඩි වෙනවා කියන එක නෙමෙයි, ලංකාවේ මිල අඩු කරන්නේ පාලනය කරන්නේ කොහොමද කියන එක. හැම දවසම කටයුතු කරන්න බැරි වෙනවා. නමුත් දැන් තෙල් මිල මේ මිල සූත්‍රයට වැඩිය අපි මේක අවුරුදු එකහමාරක් මුදල් අමාත්‍යංශ අපි රැකගෙන හිටියා මේක වැඩි කරන්නේ නැතුව. ඇයි මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලැබිලා දෙන එකක්? අපි කිව්වේ නැහැ අපි මේක මාස 6කට සැරයක් සංශෝධනය කරන්නම් කියලා. මේක සස්පෙන්ස් account එකට දාලා අපි මේක වැඩි වෙන මාසෙ වැඩි වුණා ඒක එක පැත්තකට දානවා, අඩු වෙනකොට දාලා මාස 6කට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක ප්‍රයෝගික කරගෙන මිල වැඩි කිරීමක් තමයි කරන්න අවශ්‍ය වන්නේ කියන එක අපි එදා කිව්වා. ඒක තමයි කරන්න මේ වගේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා මේ අවස්ථාව අපි දැන් වුණත් ඉදිරියට කටයුතු කරන්න අවශ්‍යයි. අපි මේ සම්බන්ධයෙන් කොහොමද අපි පොලි අනුපාතය අඩු කරන්නේ?
දැන් උද්දමනේ අඩු වෙනවා කියලා සද්ද කරාට 105.9ක උද්දමනේ තියෙනවා. එහෙනම් උද්දමනේ අඩු වෙනවා නම් පොලිය අනිපාතය අඩු කරන්න පුළුවන්. මේ රුපියල හැම රුපියල ගව ප්‍රමාණය වීම අපේ අයවැයට බිලියන් 40ක වෙනසක් ඇති වෙනවා. බිලියන් 40 කියන්නේ කෝටි 4000ක්. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නය. ඉතින් මේ රුපියල් 10 තුලින් අද අයවැයට වියදම් කරන්න පුළුවන් හැකියාව බිලියන් 4000ක මිලියන් 1000කින් අඩු වෙනවා. මෙන්න මේක තමයි අපි ඇති කරන්න තියෙන වෙනස. ඒ නිසා මං හිතන විදිහට අපට රුපියල ශක්තිමත් කරන්න පුළුවන් වන්නේ දැන් බලන්න මලේසියාවේ මහතෙල් අගමැතිතුමා බල ආණ්ඩුවට එන ආවිට මේ මලේසියාවේ ආර්ථිකය යම් විදියකින් ප්‍රශ්නකල තිබ්බේ. නමුත් ඒ ප්‍රශ්නය තුලින් ඒ අය ඒ ප්‍රශ්නේ ආර්ථික හදන්න බැරි එක නෙමෙයි. එයා පුළුවන් තරම් ඒක මලේසියාව ආර්ථික හොඳ දේ කරන්න පටන් ගත්තා. ඒකෙන් අද අව ප්‍රමාණ වෙලා තියෙන 102යි. මෙන්න මේක තමයි තියෙන වෙනස. ඒ නිසා මං හිතන විදිහට අපට අවශ්‍ය වන්නේ අලුතෙන් හිතන්න පුළුවන් විදිහකට ජනතාවට ඔබින මට්ටමකට ඒක තුන ඉදිරියගෙන වැඩ ගන්නාවක් වෙනවා. නමුත් මේ රජයේ නිලධාරීන් කරන්න තියෙන දේ මේක දෙකක් තියෙනවා. දේශපාලන තීන්දුවක් ගන්න තියෙනවා. නැත්නම් රජයේ නිලධාරීන්ට බාර දෙන්න තියෙනවා. රජයේ නිලධාරීන්ට බාර දෙනවා නම් කාල වකවානු තුර මෙන්න මේක තමයි තියෙන මේකේ සාර්ථකත්වය කියලා ඔප්පු කරලා පෙන්වන්න අවශ්‍යයි. නැත්නම් වෙන්නේ සාර්ථකත්වය වෙනුවට ඒගොල්ලෝ හැමදේම දේශපාලඥයන්ට දාලා මේ ප්‍රශ්න ඔතනින් තමයි ප්‍රශ්න ඇති කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා දැන් ණයගත් එක ණය හුඟක් ප්‍රශ්න ඇතුළත තියෙන විපක්ෂ කරපු දේවල් වලින් යම් විදිහ ආදායමක් උපයන්න බැරි ණය වලට වියදම් කරලා ඒ ණය තමයි අපේ ඇඟට දාන්න පටන් අරන් තියෙන්නේ. නමුත් රජයක් වශයෙන් ගත්තට පස්සෙ අපි කියන්න බෑ ඒකේ ආදායමක් ලැබෙන්නේ නැහැයි කියලා. ඒ ආදායමත් වියදමත් අතර සරිලන විදිහකට ඒක වාණිජකරණය කරන එක තමයි අවශ්‍ය වන්නේ. නැත්තම් අපට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ තියෙන වත්කම් ටික විකුණන්න. නමුත් වරායකට මිලියන් 100ක් අවුරුද්දකට ලැබෙනවා නම් අපි එකට පොලි අනුපාතය වශයෙන් බිලියන් 12.5ක් අවුරුද්දකට ගෙවනවා නම් එහෙනම් ඒක කිසිම වටිනාකමක් නැහැ වනේ වත්කම් ටික ඉදිරියට ගෙනියන්න. හැබැයි අද මේ කළ තියෙන වාණිජකරණය තුලින් හම්බන්තොට වරය ආදායම උපයන්න පටන් ගන්න තියෙනවා. බර දැන් තියෙන්නේ වෙනින් පුද්ගලික කම්පැනියකට. හැබැයි අයිතිය තියෙන්නේ අපට. මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ ගුවන් තොටුපළ වලින් කරන්න අවශ්‍ය වන්නේ. නිකරුණේ සල්ලි හදන ඒවා නෙමෙයි දෙන්න අවශ්‍ය වන්නේ. ණය ගෙවන්න බැරි අය. ණය ගෙවන්න බැරි එක ආදම කුපයන්න පුළුවන් මාර්ගයට වෙනස් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි තියෙන සාර්ථකත්වය කියන එක තමයි මේ අසින් මතක් කරන් තියෙන්නේ. ඉතින් මේකෙන් මං හිතන්නේ කිසිසේත්ම විපක්ෂය తాවකාලික තෘප්තියක් ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ රුපියල පාවෙන නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක. නමුත් මේ ප්‍රශ්නේ තුලින් අපට අවශ්‍ය වෙන්නේ කොහොමද පුංචි ලංකාවේ අපනයන කරන්න පුළුවන් ස්වරූපය ඇති කරන එකයි. මේ අපනයන කරන ස්වරූපය තමයි මේ රටේ වෙනසක් ඇති කරන්නේ. නමුත් රටක 169 කාණනය කරනකොට ඒකෙන් 135ක් තමයි අපනයන කරන එක. මෙන්න මේක තුලින් මිල රුපියල නිකන් නිකරුණේ අවප්‍රමාණ කිරීමෙන් කිසිම වාසියක් එන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නය. නමුත් මහ බැංකුව මේක පිළිගන්නේ නැති කෙන විදියකට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අප නැවත අලුතෙන් හිතන්න පුළුවන් විදියකට එවැනි ප්‍රතිපත්ති වෙනස් කරන්න අවශ්‍යයි. අපනයන තමයි අත්‍යවශ්‍ය දේ. අපේ මගේ දේශපාලන ගුරු ලලිත් අතුලත්න කියපු දෙයක් තමයි එක්ස්පෝර්ට් ඔෆ් පෙරිෂ්. මෙන්න අපනයන කිරීම තුලින් තමයි සාර්ථකත්වය ඇති වෙන්නේ. මේකෙන් තමයි ඉදිරියට යන්න පුළුවන්ද නැද්ද කියන තත්ත්වය ඇති වෙන්නේ. මොකෝ අපනයන වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනකොට රැකී රක්ෂා ඇති වෙනවා. රැකී රක්ෂා ඇති වෙනකොට මේ රටේ අපනයන වැඩි වෙන එක ගෙවුම් ශේෂයට බර අඩු වෙනවා. මේක තුලින් තමයි ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. මෙන්න මේක තුලින් අපේ තියෙන දේශපාල බේද බින්ද පැත්තකට තියලා රටේ ආර්ථික හදන්න පුළුවන් මාර්ගයක් ඇති කරන එක තමයි තියෙන්නේ. අද ජනතාව බලාගෙන සිටින්නේ සියලුම දේශපාලන පක්ෂ එක වගේ බොරු කරන පක්ෂ බවට පරිවර්තන වෙලා තියෙනවා. මේකයි සැබෑ තත්වය. මේක නිල් වෙන්න පුළුවන්, මේක කොළ වෙන්න පුළුවන්, මේක රතු වෙන්න පුළුවන්, මේක වෙනින් පක්ෂ දෙකක් මිශ්‍ර වෙලත් එකතු වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි තියෙන්නේ. කොහොමද අපි ඉන්දියාව ඉදිරියට යනවනම්, කොහොමද පුංචි මාලදිවයක් ඉදිරියට යනවනම්, කොහොමද බංගලාදේශයක් ඉදිරියට යනවනම්, මේ අසල්වැසි ඉන්ඩෝනීසියාව මලේසියාව යනවනම්, එහෙනම් මොකෝ මේ දේශපාලන කරන ලංකාව විතර ප්‍රශ්න ඇතිවන්නේ කියන එක ප්‍රශ්න තමයි තියෙන්නේ. අපි මේ දේශපාලන කරා ඇති. අපට අවශ්‍ය වන්නේ ජනතාව මුල් කොටගෙන ඒ ප්‍රතිපත්ති ඇති කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. දැන් මේ මොහොතේ HNB බැංකුවේ මහ බැංකුවට කියන්න පුළුවන් තමාලා අද රුපියල 168.75 නම් එහෙනම් ඔබතුමාලා රුපියල 150ක් තියාගෙන කටයුතු කරන්න. මේ මට දැන් මේ පත්‍රිකාව තියෙනවා HNB එක ඉදිරිපත් කළ තියෙන 172.73ක් ඉදිරි ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක. ලංකා බැංකුව තියෙන 171.73යි. මෙන්න මේක තමයි තියෙන බැංකු වෙනස. ඉතින් අපේ රජයේ බැංකුව එහෙම අනුගමනය කරනවා නම් එහෙනම් තව කොහොමද පුද්ගලික අංශ බැංකුවලදී ඉදිරියට කටයුතු කරන්න අවශ්‍යතාවය තියෙන්නේ? මේක තමයි මහ බැංකුවේ ඉදිරි දැක්මක් නැති වැඩපිළිවෙළක් ගෙනියන එක. මම දැක්ක ප්‍රකාශයක් කළා තියෙනවා මේක ලෝකයේ ආර්ථිකයේ ඇතිලා තියෙන දේ නිසා ඉතින් අපි මේ සුළු සුළුඟට එකතු වෙලා තියෙන කොළ කැලලක් වගේ පා වෙනවා කියලා. එහෙමනම් ඉතින් අපේ ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. අපේ මහ බැංකුවක් අවශ්‍ය නැහැ. මෙන්න මේක තමයි තියෙන වෙනස. එදා මේක වුණේ නැහැ. හැබැයි ඒත් වෙන්න ඉඩ දුන්නා ඒගොල්ලෝ. ඒක අපි තරණය කළා යම් විදියක සටන් කළා ඒ තත්ත්වය ගේන්න පුළුවන් උනේ. යම් විදිය ඉදිරි දැක්මක් සහිතව එදා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අත්ව බැඳගෙන ඒ ප්‍රශ්නෙට සටන් කරන්න පුළුවන් හැකියාව ඇති කළ දෙන එකයි. මං හිතන විදිහට ඒ වගේ අලුතෙන් හිතන්න තියෙන අවස්ථාව තමයි දැන් ඇවිල්ලා තිබෙන්නේ. නැත්තම් මේක නිකරුණේ අපේ මුදල් ඇමතිට බැනලා වැඩක් නැහැ. එතන ඉන්නවා දැන් රාජ්‍ය ඇමති කෙනෙක්, නියෝජ්‍ය ඇමති කෙනෙක්, පිටස්තර ඇමතිවරුත් ඔක්කොම එකතු වෙලා. නමුත් කරන්න බැරි එක තමයි අද තියෙන ප්‍රශ්නය. ඒ රජයේ නිලධාරීන් කරන කටයුතු නිසායි. මෙන්න මේක තමයි අපි මෙතන හංගන්නේ නැතුව කතා කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. අද රටේ ජන ජීවිතයේ ලේසි කාර්යභාරය නෙමෙයි. මතක තියාගෙන 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා දුන්නේ ඊට වෙදී අන්තවාදී ආර්ථිකයක් නැති වෙච්ච ආර්ථිකයක්. නමුත් ඒක හදලා ඉදිරියට ගේනකොට එළමයා ඔන්න මෙන්න දුවන්න පටන් ගන්න හදනකොට තමයි යම් විදිය ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ. tie නිසා අප මේ අවස්ථාවේදී රැකී රක්ෂා ඇති කරන්න පුළුවන් මාර්ග හොයන්න අවශ්‍යයි. කොහොමද අපේ පොලි අනුපාතය ඉන්දියාවේ අපේ අපනයන කරුවෙක් එහෙ ගිහිල්ලා දැන් අපේ තියෙන බ්‍රැන්ඩික්ස් MS මෙයා ගිහිල්ලා වයිසක් වගේ ඉන්දියන් රටවල් ඉන්දියන් නුවරවල් වලට ගිහිල්ලා එතන ආයෝජනය කරනවා. එහෙන් ණයක් ගන්න පුළුවන් නම් 107-8කට මේ ඇවිල්ලා 117කට 18කට ගන්නවා නම් එතනින්ම 110ක් අලාභයක් ඇති වෙනව නොවේද? මෙන්න මේක තමයි තියෙන වෙනස. අපට තරඟ කරන්න පුළුවන් තත්වයක් ඇති කරන්න අවශ්‍යයි. අපේ අපනන කරුවන් ලෝකේ ඕන එක්කෙනෙක් එක්ක සටන් කරන්න පුළුවන්. නමුත් ඊවන් ප්ලේයින් ෆීල්ඩ් එකක් සම මට්ටමක් අපි දෙන්න අවශ්‍යයි ඒ අයට කරන්න. අද ප්‍රශ්න තිබ්බම කියලා විසඳන්න මාර්ගයක් ඇති කරන්න අවශ්‍යයි. මේක කියලා රජ නිලධාරීන්ට කතා කරලා අවුරුද්දකට පස්සේ උත්තරයක් ලැබෙනවා නම් එන ලංකාව නෙමෙයි ආයෝජනය කරන්න තියෙන්නේ කියන ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකර සියලු දෙනාම හැංගීම් බරකින් මේ රට ගැන හිතන්න අවශ්‍යයි. මේක තමයි වෙනසක් ඇති කරන්න පුළුවන් අවස්ථාව. මේක අද මේ නිකම් හිසරදේට කොට්ට මාරු කරනවා වගේ නෙමෙයි තියෙන වෙනස. ඒක මෙතන අපි සියලු දෙනාම ජාතික ප්‍රතිපත්ති තුලින් මේ පුංචි ලංකාව යුද්ධයක් අවුරුදු 30ක් බැට කාලේ නැති වුණා. නමුත් ඒ කාලේ වර්ධන වේගයේ 8-9 තියෙනකොට අදේව නැති වෙනකොට 3.5 3.7ක වෙන්නේ කොහොමද? මෙන්න මේව තමයි හිතන්න බලන්නේ. JR ජයවර්ධන මේ රටේ සුවිශේෂ වෙනසක් කරා. ඒ විවෘත ආර්ථික ඇතිකිරීම තුළින් පුංචි ලංකාව ලෝකෙන් ලෝකයට එකතු කරලා අද ලෝකය තරංග කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. බලන්න අද අපේ වරාය ලංකාවේ හොඳම most progressive port වරාය බවට පරිවර්තන වෙලා තියෙනවා. අපි ඒ සුභාසින්ස පතන්නෝනේ කරපු හැම දිනාටම එදා ලලිත් අතුලත් මුල්ලේ කරපු ඉදිරි දැක්ම සහිතව ජපානයේ ආධාර තුලින් ඒ කරපු දේ නිසා තමයි අද පේන්න තියෙන්නේ. මේ වගේ අපි ඊස්ක ටර්මිනල් වෙන්න පුළුවන්, හම්බන්තොට වරාය වෙන්න පුළුවන්, අනිත් ඒවා බලාගෙන පුංචි ලංකාව කේන්ද්‍ර ස්ථානයේ වෙලා තියෙන එක මීට වැඩි උපරිම මට්ටමට ප්‍රයෝගික කරගන්න අවශ්‍යයි. ගුවන් තොටුපළවල් ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න අවශ්‍යයි. නිමල් සිරිපාල සිල්වා කටුනායක ගුවන් තොටුපළ ලොකු වෙනසක් කරන්න බවට පරිවර්තනය කළා තිනවා. ඒවා අපි ප්‍රයෝගික කරගෙන අපේ සංචාර කර්මන්තය ජෝන් අමරතුංග සුවිශේෂ වෙනස මේ අවුරුද්දේ 130ක සංචාරක පිරිසක් ගේන්න හදනවා. මේවා තමයි තියෙන වෙනස. මේවා තුලින් ඉදිරිය ගෙනියන්න අවශ්‍යයි. මේක තුලින් තමයි රැකී රක්ෂා ඇතිවන්නේ. අද රැකී රක්ෂා ගන්නකොට පිටරටින් ගෙනල්ලා මේ රටේ වැඩ කරන්න පුළුවන් මේ බංගලාදේශයේ නේපාලයේ යම් අය එනවා මේ රටට රුපියල් 30,000කට පඩිවලට. ඉතින් ඒ ගේන්න පුළුවන් නම් අපේ ශ්‍රමය පාවිච්චි කරලා රටේ සම්බන්ධව අපි ප්‍රයෝගික කරගන්න අවශ්‍යයි. අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ යනවා මැද පෙරදිගට ගිහිලා ඊට වැඩි අරන් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේව පුළුවන් තරම් පුළුල් කරන්න අවශ්‍යයි. නමුත් අපි වැරදි ඒවා වහලා හරි ඒවා වහලා වැරදි ඒවා විවෘත කරලා තියෙනක තමයි තියෙන ප්‍රශ්නේ. මේක තමයි අද සැබෑ ආර්ථික වෙනසක් ඇති කරන්න පුළුවන් ගමන. ඒ නිසා මම මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නේ අපේ ආර්ථිකය අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට පුළුවන් මේ පොලි අනුපාතය අඩු කරන්න. අපිට පුළුවන් රුපියල ශක්තිමත් කරන්න. අපිට තියෙන හරි ප්‍රතිපත්ති හරි ආකාරව ගෙනියන්න. අද තීන්දුවක් අරන් හෙට වෙනස් කරන එක නෙමෙයි. ඒක ඍජු ප්‍රතිපත්තියක අනුව ක්‍රියාත්මක කරන එක තමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා මං හිතන විදියට අලුතෙන් හිතන්න පුළුවන් ගමනක් ආරම්භ කරලා ඒක තුලින් අපේ ආර්ථික හදන්නපට අද ඉඳන් හදන්න ඕනේ කියන එක අප මේ අවශ්‍ය මතක් කරන්න අවශ්‍යයි. ඒකේ දේශපාලනේ පැත්තකට දාන්න, වර්ගීකරණේ පැත්තකට දාන්න, අපේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මලේ ඔක්කොම එකට එක්සත්ව වැඩ කරන්න පුළුවන් ආර්ථිකයක් ඇති කරන්න ඕනේ කියන එක තමයි මතක් කරන් තියෙන්නේ. මේක ට්‍රම්ප් ඇමරිකාවේ ආර්ථික හදනවා වගේම අපේ මලේසියාවේ මහතිර හදනවා වගේම අපේ ලංකාවේ ආර්ථිකය අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහත් ඒ ජනවාරි මාසයේ 8 වෙනිදා පටන් ගත්ත ඒ ගමන ආරම්භ කළ නැවත ශවිශක්තිමත් කිරීම තමයි අවශ්‍ය වන්නේ කියන එක මතක් කිරීමෙන් කාලයේ විරුද්ධව සිටින සටන හරස් වෙලා තියෙන නිසා මම ස්තුතිවන්ත වෙමින් නියන වෙනවා.